තෙරවරු අද පියවර සටහන්.
මොකද්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහිලා සද්ධර්මයේ ශ්‍රවණය කෙරූ පමණින්ම කෙනෙකුට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ පිණිස. තමන්ගේ නුවණ පාවිච්චි කරලා කෙනෙක් හදනවා සත්තු මරන්න උපකරණ. එහෙම නැත්නම් සත්තුන්ව විනාශ කරන මොනවා හරි ආයුධයක්. ඕකට කියන්න පුළුවන් ප්‍රඥාව කියලා. වැදගත් වෙන්නේ වින්දුනේ ඔබ මොකද්ද ධර්ම මතය කියන එක මේ ප්‍රඥාව සම්බන්ධව. එහෙනම් කාමයේ අන්ධ බව ප්‍රඥාව ලැබීමට බාධාවක්. ප්ලේන් එකක් හදන්න පුළුවන් කියන්නේ ඒක නේද ප්‍රඥාව තියෙනවා කියන එක නෙමෙයි.
එහෙනම් ඉන්න. ඊතරවෙච්ච උත්තරින් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොමැති සසරි ඊතරවෙන තෙරවෙන
namo namo gotama chandimaya namo namo nanta gunam navaya namo namo සක්කේනං දනාය
ඒ ඇති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි තෙරවරු දේශනා මාලාවේ තවත් එක් පරිච්ඡේදයක් පින්තුනි අපි මේ දේශනා මාලාවේ කතා කරගෙන ආවේ දසපාරමිතා ගැන. ඒ දසපාරමිතා වලින් අද කතා කරන්නට බලාපොරොත්තු වෙන දේශනා කරන්නට බලාපොරොත්තු වෙන පාරමිතාව බොහෝම වැදගත් එකක්. ඒ තමයි ප්‍රඥා පාරමිතාව. කොටිම කිව්වොත් පින්වතුනි මේක කලින් දේශනාවල සඳහන් කළා. ප්‍රඥාවේ පූර්ණත්වය තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් මේ දසපාරමිතාවන්ගෙන් ප්‍රඥා පාරමිතාව තමයි අපි පූර්ණය කර ගැනීම පූර්ණය කර ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් තියෙන ප්‍රශ්නය තමයි මොකද්ද මේ ප්‍රඥාව කියලා කියන්නේ? මොකද්ද ප්‍රඥා පාරමිතාව කියලා කියන්නේ? ප්‍රඥා පාරමිතාව පුරා ගන්නෙ කොහොමද? ඔන්න තියෙන ප්‍රශ්න. අපි එකින් එක හිමීට කතා කරගෙන යමු. ඇත්තටම මොකද්ද පින්වතුනි මේ ප්‍රඥාව කියලා කියන්නේ? නොඑක් තැන්වල නොඑක් ආකාරයෙන් සඳහන් වෙනවා. නොඑක් අය නොඑක් මත විදිහට ඉදිරිපත් කරනවා. නොඑක් කරුණු ප්‍රඥාව ගැන. බොහොම වැදගත් දෙයක් කිව්වද? අවිධර්මයේ පවා මේ ප්‍රඥාව විවිධාකාර ප්‍රභේද වලින් දක්වලා තියෙනවා. සමහර විට ඔබ අහලත් ඇති. එක දැනක තුන් ආකාරයකට දක්වලා තියෙනවා. චින්තාමනී ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ශ්‍රුතමය ප්‍රඥාව කියලා තව එකක් තියෙනවා. භාවනාවේ භාවනාමය පඤ්ඤා කියලා තව කොටසක් තියෙනවා. තවත් දෙයාකාරයකට ප්‍රඥාව හඳුන්වන තියෙනවා. ඒ තමයි ලෞකික ප්‍රඥාව කියලා එකකුත්, ලෝකෝත්තර ප්‍රඥාව කියලා තව එකකුත්. ඔන්න ඔය ආකාරයටත් ප්‍රඥාව හඳුන්වලා තියෙනවා. තවත් තියෙනවා ධ්‍යාන ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ඔය දිවසේන් තව බොහෝ ආකාරයෙන් මේ ප්‍රඥාව ගැන විස්තර විග්‍රහ කරලා තියෙනවා. වැදගත් වෙන්නේ වින්දුනේ ඔබ මොකද දරන මතය කියන එක මේ ප්‍රඥාව සම්බන්ධව. මම ඔබට යම් උදාහරණ කීපයක් පැහැදිලි කරන්නම්. එතකොට ඔබ තේරුම් ගන්න ඔබ දරන් ඉන්න දේවල් හරිද වැරදිද, වැරදි නම් කොහොමද නිවැරදි කරගන්නේ ඔයි කියන කාරණාව. දැන් මේ මම දැන් කියන්න හදන කතාව ගොඩාක් දෙනෙක්ට වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒකට තමයි මේ කතා කරන්නේ. ඔබ අහලා තියෙනවද කුණ්ඩල කේසී කතා වස්තුව ගැන? දීර්ඝ වශයෙන් කතාව කියන්නේ නැහැ. ඒකෙදි එක කුලකාන්තාවක් එක සොරෙක් එක්ක විවාහ වෙලා කුමාරියේ සොරාගේ උපක්‍රමය තමයි මේ කාන්තාව මරලා ඒ රත්තරන් ආභරණ ආදී වශයෙන් ඒ සියලු ටිකම මම මේ පැහැරගන්න එක තමයි පැහැරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මහා ගල් ප්‍රපාතයක් උඩට එකගෙන ගිහිල්ලා ඒ කියන්නේ මේ කාන්තාව තමන්ගේ මොලේ පාවිච්චි කරලා බොරු සෙනෙහසක් වෙන්නලා ඒ මනුස්සයා ඒ සොරාව සිප වැළඳගෙන නමස්කාර කරලා වන්දනා කරලා ඉතින් තුන් වතාවක් වැඩගුණ කරන්න ඕනේ කියලා අර කන්දෙන් පල්ලෙහාට ඒ හොරාව තල්ලු කරලා දානවා. ඒකට හේතුව අර හොරා උත්සාහ කරේ ඒ කාන්තාව මරලා ඒ ආභරණ ටික අරගෙන යන්න. දෙවක දැකපු දෙවි කෙනෙක් කියනවා මෙච්චර කල් අහලා තිබ්බේ නුවණ තියෙන්නේ පිරිමින්ට විතරයි, ගැහැණු අයට නෑ. හැබැයි මේ කාන්තාවට නම් නුවණ තියෙනවයි කියලා ගෑනුන්ටත් මොලේ තියෙනවනි කියන ආදී අන්නේ අදහසින් කියනවා. මේහෙම අදහසක් තමයි කියන්නේ. ඔබත් ඌ වගේ කතා අහලා ඉන්න උන්තර. ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ රයිස් එකට ඔහොම කියලා එහෙම කියන්නේ. ඒ කෙසේ හෝ ඒවා ඉතින් ඔය කාරණාව නිසා බොහෝ දෙනෙක්ගේ හිතට යන කාරණාවක් තමයි ඒ එතන ක්‍රියා කළපු ආකාරය තමයි ප්‍රඥාව කියන්නේ කියලා. ප්‍රඥාව කියලා කියන්නේ අන්න එහෙම එකක් කියන අදහස. නමුත් පින්වතුනි ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ප්‍රඥාව කියන්නේ ඒකද කියලා. ඒ වෙලාවේ ඒ කාන්තාව දැන් අපි මේ පාරමිතා පූර්ණයේ ගැන කතා කරගෙන යන්නේ. පාරමිතාවන් වල මහා බෝසතාණන් වහන්සේ ජීවිත පරිත්‍යාග කරපු අවස්ථා බොහෝ කොට තියෙනවා. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් අන් අයට යහපත සලසපු ආකාරය. තමන්ගේ ජීවිතය ගැනවත් හිතුවේ. එහෙම දේවලුත් අහලා තියෙන ඔබ කල්පනා කරලා බලන්න තීරණය කරනවාද කියලා තමන්ගේ ජීවිතේ රැකගැනීම පිණිස. තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරා නම් ඒක ප්‍රඥාවට අයිති කාරණාවක්ද කියලා. මහා බෝසතාණන් වහන්සේ නම් තමන්ට මොන කරදරය කරන්න ආවත් ඒ අයගේ දිවි ගලවල තමන්ගේ ජීවිතේ කැප කරපු අවස්ථාවන් තමයි තියෙන්නේ. නමුත් මේකදී සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතේ රැකගන්න තමන්ට අවඩ කරන්න තමයි ආවේ, තමන්ගේ ජීවිතයට හානි කරන්න තමයි ආවේ. නමුත් අනිත් කෙනාගේ ජීවිතේ විනාශ කරන තැනට පත් වුණා. මේ අවස්ථාවේදී ඒ කෙනා ඒ කාන්තාවට යම් දේශයක් හිතේ තියෙන්නේ. බොරු රංගපෑමක් සිද්ධ කළා. ජෝය කියන කාරණා ගන්නා තමයි ඒ වෙලාවේ හිතේ තිබුණේ. තමන්ගේ ජීවිතේ බේරා ගැනීමට කරපු වැඩ ටික. මේ කිසිසේත්ම ওই කියන දේ ප්‍රඥාවට ගලපන්න බෑ පිටු. දැන් කොටිම කිව්වොත් තව තව තියෙනවා ඔය විදිහ දේවල්. මිනිස්සු ලෝකෙට අවැඩ කිරීම පිණිස තමන්ගේ නුවණ මෙහෙවා කටයුතු කරනවා. එතකොට වින්නතුනි ඔය කියන හැම එකක්ම අපි හිතමු තමන්ගේ නුවණ පාවිච්චි කරලා කෙනෙක් හදනවා සත්තු මරන්න උපකරණයක්. එහෙම නැත්නම් සත්තුන්ව විනාශ කරන මොනවා හරි ආයුධයක්. ඕකට කියන්න පුළුවන් ප්‍රඥාව කියලා. ඒ කියන්නේ විමසනේ එක, ඒ කියන්නේ හිතන එක, ওই කියන කාරණාවන් වලට පුළුවන් ද ප්‍රඥාව කියලා කියන. හැබැයි ඒක නා ඒ පිළිබඳ මේ කල්පනා කරලා අහලා දැනගෙන හෝ ඒවා ඔය කියන විදිහට මේ තමන්ගේ නුවණ පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නේ. සහ මේ වැඩේ කරන එකේ සාර්ථකත් වෙනවා. ඒ ආයුධය නිෂ්පාදනයත් කරනවා හදනවත් එක්ක. නමුත් ඔය කියන දෙත් ප්‍රඥාව කියන කොටසට ගන්න පුළුවන්කම් නෙමෙයි. ඔය දෙන්නේ නුවණ. අපි නුවණ කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයේ මිනිස්සුන්ට තියෙන දැනුම් තේරුම් ස්වභාවය ඉගෙන ගත්ත දේ. ඔන්න කියන ඒවා තමයි ඔය. ගොඩාක් දුරට දස කුසලයේ කරන්නම තමයි ඔය කියන දේවල් පාවිච්චි කරන්නේ. බොහෝ සල්ප වූ පිරිසක් තමයි දස කුසලයෙන් මිදෙන්න කටයුතු කරන පිරිසක් ඉන්නේ. අන්න ඒ අයත් නුවණ මෙහෙවා කටයුතු කරනවා. එතකොට ඔබට තේරුම් බේරුම් කරගන්න පුළුවන් මේ ප්‍රඥාව කියන එකට ඔය කියන දේවල් අදාළ නැහැ කියලා. ඔය කියන දේවල් ගාවන්න බෑ කියන එක. ප්ලේන් එකක් හදන්න පුළුවන් කියන්නේ ඒ කෙනාට ප්‍රඥාව තියෙනවා කියන එක නෙමෙයි. එහෙනම් මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? දැන් අපි කලින් කිව්වා වගේ ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා. සුතමේ ප්‍රඥා කියලා එකක් තියෙනවා. චින්තාමනී ප්‍රඥාව කියලා එකක් තියෙනවා. භාවනාවේ ප්‍රඥාව කියලා එකක් තියෙනවා. සුතමේ ප්‍රඥා කියලා කියන්නේ පින්වුතුනි ඇසීමෙන් ලැබෙන ප්‍රඥාව. චින්තාමනී ප්‍රඥාව කියලා කියන්නේ මේ දේවල් ගැන හිතලා මනස්කාර කර ලැබීමෙන් ලැබෙන ප්‍රඥාවට. භාවනාවේ ප්‍රඥා කියලා කියන්නේ භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රඥාවට. ඊළඟට ලෝකෝත්තර ප්‍රඥාව සහ ලෞකික ප්‍රඥාව කියලා කොටස් දෙකක් ගැන කතා කරනවා. ඇත්තම කිව්වොත් ලෞකික ප්‍රඥාව කියන එකට ගන්න පුළුවන් වෙන්නේ යම් බෝධියක් ප්‍රාර්ථනා කරගෙන යන කෙනෙක්. පූර්ණ කර ගැනීම උත්සාහ කරන ප්‍රඥාවට කියනවා ලෞකික ප්‍රඥාව කියලා. මොකද ඒ ක්‍රියාකලාපය තුල කිසිම කෙනෙකුට හිංගිහිංසාවක් වෙන්න විදිහක් නැහැ. අයහපතක් අවැඩක් අසාධාරණයක් වෙන්න විදිහක් නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියනවා. මාර්ගඵල සිත්වල හටගන්න ප්‍රඥාවට. එහෙනම් දැන් අපි පාරමිතාවන් ගැන කතා කරන නිසා අපි ලෝකෝත්තර ප්‍රඥාව කියන එක චුට්ටක් පැත්තකට තියනවා. හැබැයි අපි උත්සාහ කරන්නේ මේ පාරමිතා පූර්ණිය කරනවා කියලා උත්සාහ කරන්න හදන්නේ ඔය කියන ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගැනීමට තමයි. එහෙනම් ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඥානය ලැබෙන්නේ කොහොමද? ඔබ අහලා තියෙනවනේ ආරස්ඨාංග මාර්ගය. ඒකෙන් කොහොමද ඥානයටපත් වෙන්නේ? ප්‍රඥාවටපත් වෙන්නේ. සමාධි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඊට පස්සේ තමයි සම්මා ඥාන වෙන්නේ. එහෙනම් සමාධියෙන් තමයි පින්වින් ඥානය හෙවත් ප්‍රඥාව කියන එක ලැබෙන්නේ. දැන් මේ පටලව ගන්න එපා. සමාධිය කියන එක ධානාත් එක පටලව ගන්න එපා. එතකොට තවත් සූත්‍රයක සඳහන් වෙනවා ඔය කියන ප්‍රඥාව ලබන විදිය ගැන. ඔබ අහලා තියෙන සූත්‍රයක් ඒක. ඒ තමයි ආලවක සූත්‍රය. ප්‍රඥාව ගැන කරුණු අවස්ථා කිහිපයකදීම අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා මේ ප්‍රඥාව කියන එක ගාවලා. ආලෝකයක් කියනවා කතං ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති කියලා. ඒ කියන්නේ මේ යමෙක් ශ්‍රේෂ්ඨ විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා. ශ්‍රේෂ්ඨයෙක් විදිහට ජීවත් වෙන්නේ කොහොමද කියලා එහානේ. එතකොට තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා පඤ්ඤා ජීවින් ජීවිතම අහුසෙට්ටන්ති කියලා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දිවි ගෙවෙන කෙනා තමයි ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ කියලා. තවත් තැනක උන්වහන්සේ මේ ආලෝකයක් සේ අහනවා කතංසු පරිහුද්ධති කියලා. ඒ කියන්නේ පාරිසුද්ධත්වයට පත් වෙන්නේ කොහොමද කියලා අහනවා. තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා පඤ්ඤාය පරිසුද්ධති කියලා. පාරිසුද්ධත්වයට පත් වෙනවා ප්‍රඥාවෙන් කියලා. තවත් තැනක ආලවකයක් කියනවා කතංසු ලබතේ පඤ්ඤං කියලා. කොහොමද ප්‍රඥාව ලබන්නේ කියලා අහනවා. එතකොට තථාගතයන් වහන්සේ පිළිතුරු දෙනවා සුසුතා ලබතේ පඤ්ඤං කියලා. ඒ කියන්නේ ශ්‍රවණයෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. නිකම් ශ්‍රවණයෙන් නෙමෙයි. ධර්මශ්‍රවණයෙන්. ධර්මශ්‍රවණයෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ කියලා. එහෙනම් මේ කතා කරේ ලෝකෝත්තර ප්‍රඥාව ගැන නම් මොකද්ද එතකොට ශ්‍රවණය කළ යුතු දහම කියන එක ඔබ කල්පනා කරලා බලන්න. එහෙනම් ලෝකෝත්තර දහම තමයි ශ්‍රවණය කරන්නට ඕනි ලෝකෝත්තර ප්‍රඥාව ලැබීමට. දැන් ඔබට ප්‍රශ්නයක් ඇත්තියෙනවා. එතකොට බෝසතාණන් වහන්සේ එහෙමද කළේ කියලා. හැම අවස්ථාවකදීම පින්වතුනි ලෝකෝත්තර දහම අහන්න ලැබුණේ නෑ. මොකද ලෝකෝත්තර දහම අහන්න ලැබෙන්නේ නෑනේ. එහෙම හැමදාම කාලෙකෙනි බුදු කෙනෙකුන් උපදින්නේනේ. බොහොම කාලයකට පස්සේනේ බුදු කෙනෙක් උපදින්නේ. එහෙනම් ඒ කාලෙට නම් පුළුවන් බුද්ධෝත්පාද කාලයකදී නම් පුළුවන් ලෝකෝත්තර දහම ශ්‍රවණය කරන්න. අනිත් කාලවලදී ශ්‍රවණය කරන්න වෙන්නේ නැහැ. එහෙනම් මහබෝසතාණන් වහන්සේ බුදු කෙනෙක් නැති කාලවලදී මොකද්ද කළේ මේ ප්‍රඥා පාරමිතාව පුරුණොයි කියලා? ඇයි ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නට විදිහක් තිබිලා නැන්නේ? ඇයි ඒ දහම තිබුණේ නැහැ? මේවයි පින්වතුනි. ඔබට මුලින් ඉඳන් අපි කතා කරගෙන ඉන්නකොට කිව්වා මහබෝසතාණන් වහන්සේ හැමතිස්සෙම මේ පාරමිතා පූර්ණියදී එකම කාරණාවක් මත ඉඳගෙන තමයි කටයුතු කරන්නේ. ඒ තමයි කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි කියන කාරණාව. සත්‍යය මොකද්ද කුසලය මොකද්ද කියන එක ගැන නිතරම සෙවිල්ලෙන් තමයි ඉන්නේ. නිතර විමසීමෙන් ඉන්නේ. මොකද නිවන සාක්ෂාත් කර ගැනීම එක අදිස්ථානය නිසා. එහෙනම් මොකද්ද සත්‍ය කියලායි හෙව්වේ? මොකද්ද කුසලය කියලායි හෙව්වේ? දන් දීමෙන් හෙව්වේ සත්‍ය මොකද්ද කියන එක. කුසලය මොකද්ද කියන එක හෙව්වේ. සීල් රැකීමෙන් හෙව්වේ ඒක. නිකාමයෙන් හෙව්වේ ඒක. කාමයෙන් වෙංගලා ඉඳී මොකද්ද සත්‍ය කියන එක හොයාගන්න. සත්‍ය හේවත් ප්‍රඥාව ලැබීමට ප්‍රඥාව පූර්ණිය කරගැනීමට ඔය කියන කාරණාව තමයි හෙව්වේ. ඉත සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහෙනකොට සත්පුරුෂයන් වහන්සේලාගෙන් ඇහුවා ඒක. අහලා ඒ දහම අවබෝධ කරගන්න උත්සාහ ගත්තා. බුදුරුන්ගෙන් ඒ දහම ඇහුවේ නෑ කියලා ඔබ හිතන්නේ? ජෝතිපාල මානවකයාගේ කතාව අහලා තියෙනවා. තථාගතයන් වහන්සේ ජෝතිපාල කියලා මානවකයෙක් කියලා ඉපදිලා කියන්නේ. මට මතක ඇරි කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ උන්වහන්සේගෙන් දහම අහලා පැවිදි වෙලා මේ සත්‍ය අවබෝධයේ පිණිස වෙරවීරිය වැඩුවා. එහෙම උත්සාහ කළා. සත්‍ය මොකද්ද කුසලයේ මොකද්ද කියලා හොය. දැන් එනම් ඔබට හිතෙයි. එහෙනම් දන් දීලා වැඩක් නැහැ. දන් දුන්නට ප්‍රඥාව පූර්ණිය වෙන්නේ නැහැ. ඔය කියන විදිහට ප්‍රඥාව පූර්ණිය කරගන්න නම් ලෝකෝත්තර ධම් ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා ඒක අවබෝධ කරගත්තා නම් හරි. එහෙනම් අනිත් ඒවා ඕනේ නැහැ නේද? දන් දීදී ඉන්න දෙයක් නැහැ. සීල රැක ඉන්න දෙයක් නැහැ. රාමයෙන් වෙන් වෙලා ඉන්න දෙයක් නැහැ. ඉතිරි පාරමිතාවල තියෙන ඉවසීම ඉවස එහෙම එකක් කරලා වැඩක් නැහැ. මෛත්‍රී වඩල වැඩක් නැහැ. වීරය කරලා වැඩක් නැහැ. ඕව වැඩක් නැහැ කියලා හිතන්න පුළුවන්. එහෙනම් කොහොමද ඔතෙන්ට දානේ ඉන්නේ? ඇයි දානේ කියන එකට වැදගත්කම දීලා තියෙන්නේ? ඇයි සීලයට වැදගත්කමක් දීලා තියන්නේ? ඇයි මේකම් මේට වැදගත් දීලා තියන්නේ? දැන් මම මේ දේශනා මාලාවේ කතා කරගෙන ආපු පාරමිතා තුන විතරක් මේකට ගාවන්නේ උඹට. මේ දැන් මේ අහලා යම් කරුණු කාරණාවන් ටිකක් දැනුම් තේරුම් ඇති කරගෙන තියෙන නිසා. ඉතිරියවත් ඒ විදිය. ඇයි මේ දේවල් ගැන කියලා තියෙන්නේ? ඇයි මේවට වැදගත්කමක් දීලා තියෙන්නේ? සපාරමිතාවක්ම කියලා තියෙන මේ ප්‍රඥා පාරමිතාව ගැන කියුවනම් ඉවරයි. හොඳට කල්පනා කරලා බලන්න මිනුනි. සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහිලා සද්ධර්මීය ශ්‍රවණය කෙරූ පමණින්ම කෙනෙකුට ප්‍රඥාව ලැබෙන්නේ නැහැ පිණිස. හේතුව ඒ සද්ධර්මය අහන කෙනාගේ හිතේ පරිසරය සැකසීලා නැහැ. හිත පරිසරය සැකසීලා නැහැ ඒ ධර්ම අවබෝධ වීමට. මොකද මේ ප්‍රඥාව කියන එක ලැබෙන්න නම් පින්දුනේ ඊට අදාළ හිත පරිසරය සැකසීලා තියෙන්න ඕනේ. අපි ඔය පින කියලා කතා කරන්නේත් ඕකටම තමයි. එතකොට දාන පාරමිතාව මේ පුරනකොට පින් එක්ක්‍රස් වෙනවා. හේවත් මේ ධර්ම අවබෝධ වීමට අදාළ හිත් පරිසරයට තමයි සැකසෙන්නේ. සිල් රැකීම උනුත් එහෙමයි. මේ නිවනට අදාළ කොටස ඊට අමතරව ඉතින් පුණ්‍ය විපාක විදිහට දෙව්ලොව උපදිනවා, භවභෝග සම්පත් ලැබෙනවා, ඔය කියන දේවලුත් තියෙනවා. එතකොට පින්වතුනි දන් දීලා උන්වහන්සේ දානයක් දීලා උත්සාහ කරේ සත්‍ය මොකද්ද කියන එක අවබෝධ කරගන්න. කුසලය මොකද්ද කියන එක අවබෝධ කරගන්න. දන් දීමෙන් පින්වතුනි හිතේ තියෙන ලෝභය දුරු වෙනවා. දැඩි ලෝභකම් දැඩි ලෝභකම් තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. සාමාන්‍යයෙන් එහෙම තමයි. හරි ලෝභයි දේවල් වලට. ඒවා දන් දෙන්න කැමති නැහැ. ඉතින් එහෙම අල්ල බදාගෙන තදින් අල්ල බදාගෙන ඉන්න කෙනෙක් තුර සත්පුරුෂයන් වහන්සේලා ඇවිල්ලා දහමක් දේශනා කරා කියලා එහෙම වැටහෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. දැන් ආයි තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? එතකොට දානයක් දීලා ඉන්න වෙලාවෙද මේ බණ අහන්න ඕනේ කියන එක? එහෙම නැහැ වින්දු. මේක පුරුදු කරලා තියෙන්න ඕනේ. මේක පුරුදු කරපු කෙනෙකුට තමයි ඒ අදාළ හිත් පරිසරයන් සැකසීලා ඉන්නේ. ඒක මේ වෙලාවේ මෙද්දිම කරන්න ඕනි කියන එකක් නැහැ. ඒකට හේතුව තමයි දැන් සියලු කෙලෙස් නසා ගන්නකම් තණ්හාව කියන එක නැති වෙලා නැහනේ. එහෙනම් ඕන තරම් දේවල් අල්ල බදාගෙන ඉන්නවනේ. එතකොට එහෙනම් කවදාකවත් දහං ඇහුවට තේරෙන්නේ නැහැ. ඇයි තාම තණ්හාව දිනවනේ? ඒ කියන්නේ තණ්හාව දුරු කරලා ඉවරලාද බණහන්න ඕනේ. එහෙම ගන්න නෑ මිත්. ඒක මම මෝඩ කතාවක්. එහෙනම් මිනුදුන් මෙන්න මේවා පුරුදු කරපු ස්වභාවයක් තමයි තියෙන්නේ. නිතර නිතර පුරුදු කරපු ස්වභාවයක්. දන් දීමෙන් ලැබෙන යම් සුවයක් තියෙනවා. අනේ දන් දීමෙන් ලැබෙන සුවය අධ්‍යක්ෂ ස්වභාවයක් තියෙන්න ඕන. දන් දීම සම්බන්ධව යම් අවබෝධයක් ලැබලා තියෙනවනම් අන්න ඒව තමයි තියෙන්න ඕන. මොකද ඔය කියන පින හේවත් මේ දහම් අවබෝධයට සැකසුණු හිත් පරිසරය දානිය නිසා සීලය නිසා මෙක්කම්ය නිසා මෙත්තාව නිසා ඉවසීම නිසා ඔන්න ඔය කියන කාරණාවන් නිසා තමයි ඔය කියන හිත් පරිසරය සැකසෙන්න හේතු වෙන්නේ. එතකොට ඔය කියන හිත් පරිසරය සැකසෙන්න එක එකපාරටම සිද්ධ වෙන්නේ නැහැ. පොඩ්ඩක් එහෙට මෙහෙට ගිහිල්ලා කාට හරි මොන හරි කන්න අරන් දුන්නා කියලා. ඔය කියන හිත් පරිසරය සැකසෙන්නේ නැහැ. එහෙනම් දානය කියන එක ප්‍රගුණ කරන්නට ඕන. මොකද ඒකට හේතුව දැන් ඔබ විවිධාකාර මිනිස්සුන්ව දැකලා තියෙනවා. ඇදමෙක් ඉන්නවා දන්න කාලේ ඉඳන් එකම විදිහයි. පුදුම මසුරුකමක් තියෙන්නේ. ඇදමෙක් ඉන්නවා දන්න කාලින්දම්ම අනාචාරයමයි හැසිරෙන්නේ. ඒ විදිහේ වැඩමයි කරන්නේ. ඒ විදිහේ ඒ දේවල්මයි කතා බහ කරන්නේ. ඇතමෙක් ඉන්නවා අන් අයට හිංගි හිංසා කරන එකමයි කරන්නේ. දන්න කාලින්දම් එහෙමයි. වයසට ගිහිල්ලත් එහෙමයි. තව කෙනෙක් ඉන්නවා පුදුම කේන්තියක් තියෙනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා කියන්නේ. කොච්චරවත් කේන්ති ගන්න මිනිස්සේ. දන්න කාලේ නම් එහෙමයි. වලපය ගොඩ පාය තියාගෙනත් එහෙමයි. පොඩ ගෑවෙන්නේ බෑ. ඔන්නෝම මිනිසුන් ඔබ දැකලා තියෙන සමාජෙ. සමාජයට ඔබත් ඔය අතරින් කෙනෙක් වෙන්න ඇති. ඔය තියෙන්නේ සසරේ පුරුදු කරගත්තු දේවල් තමයි. සසරේ පුරුදු කරගෙන ආපු දේවල්. දැන් ඒවා එහෙම ගැලවෙන්නේ නැහැ ලේසියෙන්. ඒවා ගැලවෙන්න නම් ඒවට ප්‍රතිවිරුද්ධ දේවල් ඇසුරු නිසුරු කරලා තියෙන්න ඕනේ. එහෙනම් ඔය කියන දේවල් වලට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි පින්වතුනි අපි මේ කතා කරගෙන යන්නේ. දානේ සීලේ නික්කම් ආදී වශයෙන් ඔය කතා කරගෙන යන්නේ ඔය කියන දේවල් තමයි. දැන් නිකමට හිතලා බලන්නකෝ. උපන්දා ඉඳන්ම නිතරම කේන්ති යන මිනිස්සේ මැරෙනකමුත් කේන්තියෙන්ම නම් මැරෙන්නේ. ඒතකම් ඔය ඒ විදිහම තමයි. ඒ මිනිස්සයා ඕනේ තරම් බණ දහන් අහලා ඇදින්. පන්දලකට ගිහිල්ලාම නැද්ද? බණ අහලාම නැද්ද? කේන්තිය හොඳ නැහැ කියලාම නැද්ද? අඩුගානේ සින්දුවක කැලලක්වත් අහලා නැද්ද? අර ඔහොම කෝප ගත්තොත් ඉක්මනටම නාකි වෙයි කියලා කියන්නේ. ඒ වගේ එකක්වත් අහලා නැද්ද? අහලා ඇදින ඕන තරම්. අවවාද කරන්න නැද්ද? කවුරුවක්වත්. ඔහොම කේන්ති ගන්න එපා ළමයි ආදි වශයෙන් අවවාද කරලා නැද්ද කවුරුවක්වත්? කරලා ඇති. සමහරට පොලිසියෙන්ුත් අවවාද කරලා ඇති. සමහරට උසාවියේ නඩුකාර හඳුරුවොත් අවවාද කරලා ඇති. එහෙනම් අහලා තියෙනවා මේ දේවල්. ඇහුවට හරි ගියාද? හරි ගියේ නැහැ. මරණ මොහොත් එහෙම තමයි. ඒ කියන්නේ ඒ ගති ස්වභාවයන් එකපාරටම එහෙම වෙනස් වෙන්නේ නැහැ කියන එකනේ. එහෙනම් දැන් ඒ මනුස්සයා මැරුණා කියලා හිතන්නකෝ. මැරලා ඉපදුනා. එගයි මැරලා ඉපදුනාට පස්සේ දැන් බොහොම සාන්ත දාන්ත සීන්ත කූඩුවක් විදිහට ඉඳීද? එහෙම නැහැ. ඒ හිත් පරම්පරාවම තමයි ඔය මාරුනේ. කය මාරුවා. බෝසතාණන් වහන්සේ උපදීම උපදීම ආත්මයක් පාසා නිවන් දකින්න උත්සාහ කළා වගේ, ලෝකයාට යහපත සලසන්න උත්සාහ කළා වගේ, දේවදත්ත මොකද කරේ? උපදීන උපදීන වාරයක් පාසාම වෛර පිළිමහ ගන්න හැදුවේ. ඒකම තමයි අරන් ආවේ. අන්තිමනේ ඒක තමයි නිදුවත් බෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච අවස්ථාවේදී ඒකම තමයි අරගෙන ආවේ. එහෙනම් සසරේ ඔය කියන කරගෙන ඔය කියන පුරුදු ටික තමයි අරගෙන ඉන්නේ. තමන් පුරුදු කරේ මොකද්ද? ඒක තමයි අරගෙන ඉන්නේ. අද ඔබ ළඟ ඔය කියන දසාකුසලයට අයිති වෙන දේවල් පුරුදු තියෙනවා නම් ඒව උඩින් පාත් වෙච්ච එහෙම නෙමෙයි. ඒව සසරේ අරගෙන ආපු දේවල්. ඒ වගේම ගුණයහපත් දේවල් තියෙනවා නම් දන් දෙන ගති තියෙනවනම්, කාමයෙන් වෙන් වෙලා ඉන්න ගති තියෙනවනම්, ඒවත් සසරෙන් තමයි අරන් ආවේ. ඔබ පිප්පලිය කුමාරයේ කතාව අහලද? කාශ්‍යප මහරහතන් වහන්සේගේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ තොරතුරු ගැන. බ්‍රහ්මලෝකෙන් චුත වෙලා මේ ඉපදුනේ. ඒක නිසා කාමයේ කිසි අල්මක් තිබුණේ නැහැ. ගෙදරින් කසාදයක් බඳින්න හැදෙනකොට කැමැත්තක් කැමති වුණේ නැහැ. ඒක නිසා බොරුවට තමයි කිව්වේ මෙන්න මේ වගේ කියලා. දිව්‍යාංගනාවක් වගේ රූප සබහායක් තියෙන කෙනෙක් ගැන විස්තර කරලා කිව්වා මෙන්න මේ වගේ කෙනෙක්වත් ලැබුණා. හා කියන කරුමිට තමයි ඒකත් එහෙම කෙනෙකුත් හම්බ වුණා. එහෙම කෙනෙක් හම්බ වෙලා. එහෙම කාමයේ ඇතුළුන් නැහැ කසාද බැඳ. දෙන්නත් එකම පැවිද්ද හොයාගෙන ගියා මිස. ඇයි? ධම්ම ලෝකය කියලා කියන්නේ කාමයේ යටපත් කරපු තැන. එදි බුදු කරගත්ත ස්වභාවය තමයි දැන් මිනිස් එක්ක වෙලා තියෙන්නේ. එහෙනම් ඔය පුරුදු කරගෙන ඉන්නේ ඒවා තමයි වෙන්නේ. වැරදි පුරුදු මේ හොඳ පුරුදු හෝ වේවා නරක පුරුදු හෝ වේවා. එහෙනම් නරක පුරුදු අරගෙන ඉන්න කෙනාට නරක පුරුදුම තමයි අරගෙන යන්න තියෙන්නේ. හොඳ පුරුදු අරගෙන ඉන්න කෙනාට හොඳ අරගෙන යන්න පුළුවන්. ඔය කියන එකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් ලෝභය කියන එක නම් පුරුදු කරගෙන ආවේ. ලෝභය කියන දැඩි ලෝභය කියන එක මසුරුකම කියන එක මේ ප්‍රඥාව ලැබීමට බාධාවක් එල්ල කරන දහම් කොටසක් නම් එහෙනම් ලෝභය දුරු කරන වැඩපිළිවෙලක් පුරුදු කරගෙන ඉන්න වෙනවා. දැන් ප්‍රඥාව කියන එකට මොනවද ඇති වෙන බාධා, මොනවද බාධා කාරණා? ප්‍රඥාවේ තියෙන බාධා සරලව කිව්වොත් කාරණා පහක් තියෙනවා. ඒවට තමයි පංච නීවරණ කියලා කියන්නේ. ඒවට තමයි පංච නීවරණ කියලා කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, විචිකිච්ඡා, උද්ධච්ච කුක්කුච්ච, තීන මිද්ද, ඔන්න ඔය කියන කාරණා. එහෙනම් කාමයේ අන්ධ බව ප්‍රඥාව ලැබීමට බාධාවක්. එහෙනම් කාමයෙන් අන්ධ නොවි ඉන්න වැඩපිළිවෙලක් පුරුදු කරගෙන ඉන්න වෙනවා. ව්‍යාපාදයේ කියන එක ප්‍රඥාව ලැබීමට බාධාවා. එහෙනම් ව්‍යාපාදයෙන් වෙන් වෙලා ඉන්න එක, එහෙම නැත්නම් මෙත්තාවෙන් කටයුතු කරන එක පුරුදු කරගෙන ඉන්න වෙනවා. තීන මිද්දෙන් කටයුතු කරන එක ප්‍රඥාවට බාධාවක් නම් තීන මිද්දෙන් වෙන් වෙලා කටයුතු කරන එක පුරුදු කරගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන එක ප්‍රඥාවට බාධාවක් නම් විචිකිච්ඡාව කියන එක දුරු කරන වැඩපිළිවෙලක එන්න වෙනවා. උද්දච්ච කුක්කුච්චයත් ඔය ආකාරයි. එහෙනම් ඔය පාරමිතා දහම් වලින් ඔන්න ඔය කියන කර්ණුකාරණා දුරු කළා දාන වැඩපිළිවෙලක් තියෙන්න ඕන. දානය කියන එකෙන් ඔය කියන දේවල් සිද්ධ වෙන්නේ නැද්ද කියලා බලන්න. මසුරුකම පුරුදු කරපු කෙනෙක් නම් මසුරුකම නිසා කොච්චර දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. මසුරුකම නිතරම පුරුදු කරගත්ත කෙනෙක් නම් එයාට තමන්ගේ දෙයක් නැති වෙනකොට, තමන්ගේ දෙයක් කවුරු හරි ඉල්ලනකොට, තමන්ගේ දෙයක් කැඩෙනකොට, බිඳෙනකොට පුදුමාකාර කේන්තියක් හිතට යන්නත් පුළුවන්. ඒ දේවල් දැන් අර මේ මච්චරිය කෝසිය කියන හිතුවරයාගේ කතාව අහලා තියෙනවා. මුගලන් ආඳුරු අර පින්නපාත වැඩිය. නොඑක ආකාරයේ ඉරුදීන් පෑවේ. ඔය දිනේ මසුරුකම මුදුන්පත් කරගෙන හිටපු අවස්ථාව. එහෙම ස්වභාවයක් හිතේ තියාගෙන ඉන්න කෙනා අන්තිමේදී පුදුමාකාර දුකකටපත් වෙලා කෙහෙටු වෙලා මේ කුස වෙලා ගිහිල්ලා කන්න බොන්නේ නැතුව නිකන් සාංකාව වගේ වෙලා ලෙඩෙක් බවටපත් වෙලා යන්න ගියේ. කොච්චර මසුරුද කිව්වොත් එහෙම ගෙදර ඉන්න වැඩකාරයන්ව පිටත් කරනවා. කවුන් ටිකක් කන්න. ඒ මිනිසුන් දෙන්න වෙයි කියලා. ඒ තරම් ලෝභයි. මේ දුප්පත් මිනිහේද? නෑ සිටුවරයෙක් ගැන මේ කියන්නේ. බොහොම දනම් දාන්නේ තියෙන කෙනෙක් ගැන මේ කියන්නේ. ඒ මසුරුකම අල්ලන් ඉන්න තාක්කල් ප්‍රඥාවක් එහෙම ලැබුවද? එහෙම ලබන්න හම්බුනේ නැහැ. කොටිම කිව්වොත් ප්‍රඥාව කෙසේ වෙතත් අරියතුන් වහන්සේ නමක් පින්ඩපාත වැඩියහම මෙතන දෙන්න මුකුත් නැහැ කියලා එළවල දාන තරම් අන්න එහෙම නුවණක් නම් ඇවිල්ලා තිබුණා. ඊළඟට තව තව නුවණවල් පහළ වුණා. පිටි ටිකක් ගත්තේ හැන්දට නෙමෙයි හැන්දේ මිටට. හැන්දේ මිටේ අග කෙරෝලෙන් අරගෙන තමයි ගැමුමක් හදන්නේ. පොඩ්ඩක් දීලා යවන්න. අන්න එහෙමනම් නුවණවල් පහළ වුණා ඒ වෙලාවේ. මේ මසුරුකම අල්ලගෙන හිටියේ හින්දා. නමුත් අවසානයේදී දහම් අහලා ප්‍රඥාව ලබන්න කොහොම හරි වාසනාව පාදගත්තා. ඒකත් මේ ඒකෙදිම එකපාර්ශ්වම සිද්ධ වෙච්ච එකක් එහෙම නෙමෙයි. මච්චරිය ගෝසියේ හිතුතුමා සසරේ ওই කියන දේවල් කරගෙන ආපු කෙනෙක්. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඒකෙදි අච්චර ඉක්මනකට අර කියන මසුරුකම් දුරු කරගන්න අවස්ථාව ලැබුණේ. ඒකයි කිව්වේ තණ්හාව සම්පූර්ණයෙන්ම දුරු කළ බණ අහනවා නෙමෙයි කියලා. තණ්හාව තියෙනවා. ලෝභකම් මසුරුකම් ඔක්කොම තියෙනවා. හේන්ති ඔක්කොම තියෙනවා. හැබැයි ඊට ප්‍රතිවිරුද්ධ දහම් සසරේ බොහෝ කාලයක් පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක නිසා සත්පුරුෂයන් වහන්සේලා හමුවේ ඒ පින් ඵල දෙන්න පටන් ගන්නවා. ඔන්නෝක තමයි පින්තුනි වැදගත්කම. ප්‍රඥා පාරමිතාව පූර්ණය කරගන්න අනිත් පාරමිතාවන් හැම එකක්ම උදව් වෙනවා. කොහොමත් කලින් ඔබට පෙන්නලා දුන්නා අපි නෙක්ඛම්ම පාරමිතාව ගැන කියනකොට පෙන්නලා දුන්නා. ඒ නෙක්ඛම්ම පාරමිතාව ඇතුලේ අනිත් පාරමිතාවන් පූර්ණේ වෙන හැටි. නිකම්ම ඩොග් ගාලා අතෑරලා ගියා නෙමෙයි පැවිද්දට. කාමයන්ගෙන් වෙන් වෙලා කටයුතු කරා නෙමෙයි. තමන්ගේ ජීවිතය සියලු දේවල් දන් දීලා තමයි පැවිද්දට ගියේ. එහේ පැවිද්දට ගිහිල්ලා දස අකුසලයේ කර නෙමෙයි හිටියේ. අන්නේ ලෝක සත්‍යයට වෛරකම් කරන්න ගියේ. මෙත්තාවෙන් තමයි කටයුතු කරේ. සීලයක් ආරක්ෂා කරගෙන හිටියේ. අදිස්ථානයෙන් හිටියේ. බොහොම වීරයෙන් කටයුතු කරේ. ඔය කියන පාරමිතාවන් ඔය හැම එකක්ම ඔය කියන දේවල් වල තියෙනවා. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න. ඔබට ප්‍රඥාව පූර්ණිය කරගන්න ඕන නම් එහෙම නැත්නම් ඔබට බෝධිය සාක්ෂාත් කරගන්න ඕන නම් ඔබ පතන්නා වූ බෝධිය සාක්ෂාත් කරගන්න ඕන නම් ඔබ මොකද කරන්න ඕනේ කියලා? පටලව ගන්න එපා පිටින්. මම ඔබට පැහැදිලි කරේ ප්‍රඥාව පූර්ණිය කරගන්නවා කියන එකට මේ දානය කියන එක එහෙම කොහොමද උදව් වෙන්නේ කියන එක. සීලය කියන එක උදව් වෙන්නේ කොහොමද කියන එක. නෙකමයේ කියන්නේ කියන එක උදව් වෙන්නේ කොහොමද කියන එක. ඒවැ උදව්වක් නැතුව ප්‍රඥාව පූර්ණ වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ පිටින්. ඒව සතරේ පුරුදු කරගෙන ඉන්න ඕනේ. අද ඔබට අවස්ථාව හම් වෙලා තියෙනවා. අද ඔබ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක ඔබ ඉපදිලා ඉන්නේ. ඒ වගේම ඔබට සත්පුරුෂයන් වහන්සේලා ගෙන් ලෝකෝත්තර ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් ඔබ කරන්න ඕනේ මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. සුසුතා ලබතේ පඤ්ඤා. කල්යාණ මිත්‍යයන් වහන්සේලා දේශනා කරන ධර්මීය ශ්‍රවණය කිරීමෙන් තමයි පිමුතුනි ප්‍රඥාව ලැබෙන්නේ. ඔබ ඒ කොටස කරන්න. ඒ කොටස කරන ගමන් ඒ කොටසට උදව් වෙන දේවල් කරන්නට. ඒ කියන්නේ දානය, සීලය, නික්කම්මේ, අදිස්ථානෙ, වීර්ය ආදී වශයෙන් තියෙන. ඔය කියන කාරණාවල් කෙරෙන. නැත්තම් බණ අහනවා වැටහෙන්නේ නැහැ. ඇයි? වැටහෙන හිත් පරිසරේ නැහැ. නිතරම කේන් තියන එකමයි පුදු කරගෙන හිල්ල තියෙන්නේ. ඒ ස්වභාවයම තමයි තියෙන්නේ. නිතරම කාමී රමණීය කිරීම තමයි සරු මේ පුරුදු කරගෙන හිල්ල තියෙන්නේ. ඒ ස්වභාවයම තමයි තියෙන්නේ හිතේ. ඒ ගතියමයි තියෙන්නේ. බණ අහනවා. හැබැයි අර ගතියමයි තියෙන්නේ. ඒ ගතිය වෙනස් කරන්න බෑ. ඒ ගතිය වෙනස් වෙන වැටෙන්නේ පැටි ටික මේ දහම. ඉතින් පුරුදු කරලා නැති එකේ දෝෂේ තමයි ඔය තියෙන්නේ. එහෙනම් කාමයෙන් වෙන් වෙලා ඉන්නේ පුරුදු කරලා. සීලයක් ආරක්ෂා කරන එක පුරුදු කරලා. දසසුලෙන් වෙන් වෙලා කටයුතු කරන එක පුරුදු කරලා. දන් දෙන එක පුරුදු කරලා. අනිත් ඒවත් එහෙමයි. අදිස්ථානීය වීර්ය, මෙත්තාව, උපේක්ඛාව, ඔය කියන ඒවත් එහෙමයි. ඒවා පුරුදු කරන්න. ඔබ මේ කියන කාරණා බොහොම හොඳට තේරුම් ගන්න පිණිස. මොකද බොහෝ අය ඉන්නවා පින් කරන්න ඕනේ නෑය, පින් කරාම සතර දික් වෙනවය, ඔය ආදී වශයෙන් ඔය කතා කියනවා. නමුත් මේ කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නේ ඒ දේවල් කොච්චර වැදගත්ද මේ නිවන පූර්ණ කර ගැනීම පිණිස කියන එක තේරුම් ගන්න. අපි පින ගැන මෙච්චර වර්ණනා කරන්නේ ඒකයි පිණිස. එහෙනම් බිමුදුනි ප්‍රඥා පාරමිතාව ගැන අපි ඊළඟ සතියේ තව පුළුවන් තරම් කරුණු කාරණා සාකච්ඡා කරගෙන යමු. දැනට ඔබ තේරුම් ගන්න පිණිසුනි මේ ප්‍රඥාව තමයි පූර්ණ ප්‍රඥාව තමයි පූර්ණේ වෙන්නේ මේ නිවන සාක්ෂාත් කරගන්නවා කියන එක තුල. ඒ වගේම අපි මීට පෙර කතා කරගෙන ආපු පාරමිතා වලින් මේ ප්‍රඥා පාරමිතාවට මේ ප්‍රඥාව මුදුන්පත් කර ගැනීමට ප්‍රඥාව පූර්ණ කර ගැනීමට උදව්වක් තමයි වෙන්නේ. ඔන්න ඒ කියන කාරණාව හොඳට තේරුම් අරගන්න. අපි ලබන සතියේ ප්‍රඥා පාරමිතාව ගැන තවදුරටත් කතා කරගෙන යමු. කාල වේලාව බොහෝ ගත වෙලා නිසා අපි අදට දේශනාව මෙතනින් හමාර කරනවා. ඊට මත්තෙන් කෙටි පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරලා දේශනාව හමාර කරනවා. හොඳයි පින්තුනි, එහෙනම් සියලු දෙනාම ඔබ කරගත්තා වූ ඒ සීලම පුණ්‍ය සම්පන්න ධර්මිය, කුසල සම්පන්න ධර්මිය සියලු ලෝක සීල සත්‍යයන්ට අනුමෝදන් කිරීම පිණිස සූදානම් වෙන්න. පළමු කොටම සිහිපත් කරගන්න පිණිස මේ ලෝකයේ තුල ආර්ය මාර්ගය පූර්ණ කරගන්නවා කියලා හිතාගෙන මහත් වූ අදිෂ්ඨානයෙන් වීර්යයෙන් කැපකිරීමෙන් කටයුතු කරන්නා වූ යම් වූ පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්පාද ධර්මිය කුසල සම්පාද ධර්මිය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනායින් ඒ සියලු දෙනාටම වැඩි වෙලඳින්නා වූ සියලු දුක් දෝසාන්ත කාරවල දුරින් වූ තේවා. ඒ වගේම ශරීරයේ සත්ව දත් දූෂණයෙන් ඇති පෙමියා වූ 89ක් රෝග 99ක් ව්‍යාධි 23ක් ආන්තර දෝසාන්ත කාරවල දුරින් වූ තේවා. යක්ෂ වේජ විසාජ මලගේවල කුම්භාණ්ඩාදීන් ඇති පෙමියා වූ දෝසාන්ත කාරවල දුරින් වූ තේවා. දසකුසලෙ මිදෙත්වා, දසකුසලෙ වරත්වා, දසපුණ්‍යක් පියාම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුවිතරෙත්වා කියලා සාදුකාරය ඇදලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින්තුනි මේ ශාසනය ආරක්ෂා කරගන්න අපකපෙලා කටයුතු කරා වූ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සිවිල දෙනාව සිහිපත් කරගන්න. විහෙර විහාර ත්‍රිපිටක පොත් වහන්සේලා මේ සද්ධර්මයේ සංඝයා වහන්සේලා ආරක්ෂා කරගෙන කටයුතු කරා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිවිල දෙනාව සිහිපත් කරගන්න. ඔබ කරගත්තා වූ සිනුම් පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය ඒ සියලුම දෙනා වෙනුවෙන් අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් එයා යම් කිසි හේකින් අභිස්ථානයක ඉන්නවා නම් ඒන් අත්මිති සුඛී සූපත් බවටපත් වේවා. දසකුසලෙ මිදෙත්වා, දසකුසලෙ වඩත්වා, දසපුණ්‍යක් ප්‍රියම කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරන් පින් විශ්වාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන චන්සේකර ප්‍රජාපති කියන්නා වූ සියලුම දිව සමූහයන් සිහිපත් කරගන්න. ඒ වගේම ශක්ත දෙවිතුමා ප්‍රදාන පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම සතරවරම් රජදරුවන් සහිත පරිවාර දේවතා පිරිස සිහිපත් කරගන්න. ඒ වගේම 18ක් යක්ෂ සේනාධිපතිවරුන්ව සිහිපත් කරගන්න, ඔවුන්ගේ පරිවාර සේනාධිපති සිහිපත් කරගන්න. ඒ වගේම උස දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා සිහිපත් කරගන්න. ඒ වගේම තමන් දුකක් කරදරයක් පැමිණිලා ආයිත පිටක් ආරක්ෂාවක් ලැබියවා ඒ සියලුම දිව්‍ය සමූහයව සිහිපත් කරගන්න. ඒ සියලුම දෙවියන් ඔබ කරගත්තා ඒ සියලුම පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් ඒ දෙවියන්ගේ දිව්‍ය අනුභවය වැඩි වේවා, දිව්‍ය තේජස, දිව්‍ය ඍද, දිව්‍ය බල, දිව්‍ය දීප්ති වැඩි වේවා. දසකුසලෙන් මිදෙත්වා, දස පුණ්‍යක් ප්‍රියම කරත්වා, නිබ්බාන පරම සුඛෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරය දෙලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පිමුනි සුජීවත්ව සිටගෙන ඔබට උදව් කරන්නා වූ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් මේ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම ස්වාමි දරුවන්, ස්වාමි දියණියන්, සේවක සේවිකාවන් මේ සියලු දෙනාව සිහිපත් කරගන්න. තමන්ට වතුර ඉදිරියෙන් හරි උදව් පදව කරපු කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරන ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්පාර ධර්මිය කුසල සම්පාර ධර්මිය ඒ සියලු දෙනා වෙනුවෙන් අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවේ යට වැඩි වෙලින් දින්නා වූ සියලු දුක් දෝසාන්ත කාරවල දුරින් වූ තේවා. ශරීරයේ සත්ව දෝෂයෙන් මෙද පිනියව 89ක් රෝග 99ක් වේද්‍ය 23ක් ආන්තර දෝසාන්ත කාරවල දුරින් වූ තේවා. යස්ස පේද විචාද මලගේල කුම්භාණ්ඩාන්දීන්ගෙන් මෙද පිනියව දෝසාන්ත කාරවල දුරින් වූ තේවා. දසකුසලෙ මිදෙත්වා, දසකුසලෙ වඩත්වා, දසපුණ්‍යක් ප්‍රියම කරත්වා, නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරය දෙලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් තමන් නමින් ජම්මාන්තර ගත දෙවිච්ච සීලම ඥාති හිතේ ඉරාදීන්ව සිහිපත් කරගන්න. මෙයත් භාවයේ පමණක් මේ කල්පණු එකක් ඇතුළත තම තම වෙත තාත වෙච්ච ඥාති හිත මිත්‍යාදීන් වෙත ඒ සීලමු දෙනාව සිහිපත් කරගන්නේ ඔබ කරගත්තා වගේ සීලමු කුණ සම්බන්ධ ධර්මිය කුසල සම්බන්ධ ධර්මයේ ඒ සීල දෙනාටම අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනායින් සතුටු වන්නා වූ ඒ යම් කිසි එකකින් අභව ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදී සුඛී සුවපත් භාවයට පත් වේවා දසකුසලෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දසපුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වේත්වා කියලා සාදුකාරය දෙන පින් අනුමෝදන් කරන්න ඒ වගේම හොඳක් සිහිපත් කරගන්න පින්දුනේ අනාදිමත් සංසාරයක ඉඳන් තම කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ කුසල සම්පාර ධර්මයන්ගේ ගුණ බලමහිමියෙන් මේ මිහිමද්ද ලක්ෂකරණින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයක් දෙලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම තමන් මේ දක්වා කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය සම්පාර ධර්මයන්ගේ කුසල සම්පාර ධර්මයන්ගේ ගුණ බලමහිමියෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිමි සැනසී පැමිණෙන මාදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණයෙන් සාක්ෂාත් වේවා කියලා සාදුකාරය තිලකින් අනුමෝදන් කරා. සීල දනාට පිටුවන් සත්.
තිරභාවයට පියමන් කරන ගමන් තවත් පියවරක් සමගින් හමුවන ලබන සතියේ තෙරක් නොමැති සසරි. Eternamente. Eternamente.